වෙනද වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇස්ට්‍රොනොමි වලට සම්බන්ධ ටොපික් එකක් ගැන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් දුක හිතෙන මාතෘකාවක් ගැන. අද ඇත්තටම අපි කතා කරන්නේ මේ අපි ඉන්න ලෝකේ යන පෘථිවිය සහ අපේ සෞරග්‍රහ මණ්ඩලය කොහොමද කවදා හරි දවසක නැති වෙන්නේ කියලා. ඒ කියන්නේ කවදා හරි දවසක මේ හැමදේම විනාශ වෙනවා. ඒ කොහොමද ඒ විනාශ වෙන්නේ? එහෙම කියලා හැමෝම දන්න කරුණුයි, කටිය වැඩි නොදන්න කරුණුයි අපි පොඩ්ඩක් කතා කරන්නද බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම කිව්වා ඉස්සෙල්ලා කට්ටිය දන්න කරුණුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ දන්න කරුණු කියලා මම ඉතින් කිව්වේ දැන් ගොඩක් අය කොහොමද පෘථිවිය විනාශ වෙන්නේ කියලා හුවත් එහෙම ගොඩක් අය කියනවා මෙහෙම ඇස්ට්‍රොයිඩ් එකක් ඇවිල්ලා වැදිලා එහෙම පෘථිවිය විනාශ වෙනවා. අර එකපාරක් ඩයිනසෝර්ස් නැති වුණා වගේ තව ඇස්ට්‍රොයිඩ් එකක් ඇවිල්ලා පෘථිවියේ සමහරක් අය කියනවා පෘථිවිය කෑල්ලක් කැඩිලා යන්න පුළුවන් කියලා. තවත් සමහරු කියනවා මේ දැනට ඉන්න ජීවීන් සියලු දෙනා නැති වෙලා ආයි පෘථිවිය ජීවීන් නැති වෙන්න පුළුවන් කියලා. ඒ වගේ ගොඩක් විවිධ මත තියෙනවා. අද අපි කතා කරනවා ඒ මතවලට අමතරව මොනවාද පොඩක් අලුත් මත මොනවාද තියෙන්නේ, කවුරුත් වැඩි අහලා නැති මත මොනවාද තියෙන්නේ කියලා අදත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද උෂ මුලින්ම අපි කොහොමද පෘථිවියේ විනාශ වෙන්නේ කියලා කතා කරොත් අපි ගත්තොත් එහෙම එක මතයක් තියෙනවා. දැන් මේ අපිට ආලෝකය දෙන අපිට ශක්තිය දෙන සූර්යාම කවදා හරි දවසක අපිව විනාශ කරනවා කියලා. මොකද්ද ඒ මතේ? කොහොමද මේ සූර්යා විසින් කොහොමද මේ පෘථිවිය විනාශ කරන්නේ?
ඔව් මෙහෙමයි. දැන් සූර්යා ගත්තාම පෘථිවියේ ප්‍රධාන කියන්නේ පවර් සෝස් එක වෙන්නේ, කියන්නේ ශක්තිය දෙන සෝස් එක වෙන්නේ සූර්යානේ. දැන් සූර්යා ශක්තිය නිපදවන්නේ එක්තරා ආකාරයක නිව්ක්ලියර් රියැක්ෂන් එකකට, කියන්නේ නිව්ස්ටික් ප්‍රතික්‍රියාවක් විදිහට. සරලව කිව්වොත් එහෙම හයිඩ්‍රජන් පරමාණු හතරක් එකතු වෙලා හීලියම් පරමාණුවක් නිර්මාණය කිරීමේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ අපිට ලැබෙන තාපය ඒ වගේ ශක්තිය නිපදවීම කරන්නේ. දැන් ඔහම ගත්තාම දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි සූර්යාට දැන් තියෙන හයිඩ්‍රජන් ප්‍රමාණය කවදරි දවසක ඉවර වුණොත්, කියන්නේ අනිවාර්යෙන් ඉවර වෙනවා, එතකොට වෙන්නේ මොකද්ද කියන එක. එහෙම කිව්වහම අපිට ඇත්තම බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ අවුරුද්දේ අන්තිම වගේ ළඟදි දවසක හයිඩ්‍රජන් ප්‍රමාණය ඉවර වීමක් වෙන්නේ නැහැ. සූර්යාගේ දැනට තියෙන හයිඩ්‍රජන් ප්‍රමාණය ඉවර වෙන නම් ආසන්න වශයෙන් අවුරුදු බිලියන 5ක් විතර යනවා.
ගොඩක් අය කියනවා 5ත් බිලියන 7.5ක් ඒ වගේ අතර කාලයක් සූර්යා දිගටම හයිඩ්‍රජන් දැන් ඒ වගේ කාලයක් හයිඩ්‍රජන් බර්න් කරයි කියලා. කොහොමද ෂෝ කියමු බලන්න දිගටම.
දැන් අවුරුදු බිලියන 5කට පස්සේ ඇති වෙන තත්ත්වය ගැන බැලුවොත් එහෙම මෙතනදී ශක්තිය නිපදීමක් වෙන්නේ නැහැ. එතකොට අර තියෙන ග්‍රැවිටේෂනල් ෆෝස් එක විතරයි තියෙන්නේ. එතකොට මේ තියෙන අර ගුරුත්වාකර්ෂණය හින්දා ටිකෙන් ටික තාරකාව සංකෝචන වෙන්න ගන්නවා. ඒ සංකෝචන වීමේ ප්‍රතිඵලයක් හින්දා, ඒ කියන්නේ එතනදී අර අංශු ලං වෙනවා. එතකොට ඒ අර ඝර්ෂණ බලය හින්දා හැම මැදේ තියෙන උෂ්ණත්වය තව තවත් එන්න එන්න වැඩි වෙන ගන්නවා. මේ උෂ්ණත්වය එක්තරා අවස්ථාවකට ආවට පස්සේ තාරකාව තවත් එක්තරා පියවරක් ආරම්භ කරනවා. එයාගේ ජීවිතේ තවත් එක්තරා පියවරක් ආරම්භ කරනවා. දැන් සම්පූර්ණයෙන් තියෙන හීලියම්නේ, අර කලින් හයිඩ්‍රජන් හීලියම් කරා වගේ හීලියම් කාබන් බවට පත් කරලි වෙලා තවත් එයාගේ ශක්තිය නිපදව ගන්න පුළුවන් ක්‍රමයක් එයා මේ හදා ගන්නවා.
ඒ කියන්නේ මදුෂ දැන් මෙච්චර කල් දැන් අපි තුන් දැනට මෙයා හයිඩ්‍රජන්නේ දහනය කරන්නේ නේද? ආවා කියන්නේ දැන් හයිඩ්‍රජන් මෙහෙම දහනය කළා මේක කවදාද දැන් හයිඩ්‍රජන් ඉවරුණෙන් පස්සේ එයාට ප්‍රශ්නයක් එනවා මේ මොකද්ද මේ ඊළඟට දහනය කරන්න කියලා. එතකොට මේ එයා හීලියම් වලට පයින්නවා එහෙමයි නේ?
ඒ කියන්නේ මෙහෙමයි දැන් තාරකාවක් ගත්තාම එයා පුළුවන් තරම් උත්සාහ කරන්න එයාගේ ස්ථාවරත්වය පවත්ව ගන්න. කොහොම හරි මේ එයාගේ ජීවිත කාලය පවත්ව ගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඒක එක අවස්ථාවක් තමයි මේ හීලියම් කාබන් බවට පත් කරනවා කියන එක. එතෙන්දී අර කලින් හයිඩ්‍රජන් හීලියම් කරා වගේ නෙමෙයි හීලියම් කාබන් කරද්දී පිටකන ශක්තිය අර කලින් අවස්ථාවට සෑහෙන වැඩි. එක් සෑහෙන ප්‍රබලයි. එහෙම වුණාම වෙන්නේ මේ තාරකාවේ අර නිපදවන ශක්තිය සෑහෙන වැඩි හින්දා තාරකාව සෑහෙන විශාල වෙනවා. කොච්චර විශාල නැද කිව්වොත් අපේ සූර්යාගේ අරය වගේ 100 ගුණයකට වඩා විශාල වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගණනය කිරීමක්, ඒ කියන්නේ රේඩියස් එක වගේ 200 ගුණයක් විතර විශාල වෙන්න පුළුවන් කියලා අපේ සූර්ය ගැන කතා කරොත්. මෙහෙම වුණාම වෙන්නේ අර සෑහෙන විශාල හින්දා පිටත තියෙන උෂ්ණත්වය සෑහෙනක් අඩුයි. මධ්‍ය උෂ්ණත්වය සෑහෙන වැඩි. නමුත් අර විශාල ගෝලයක් ආකාරයෙන් තියෙන තාරකාවේ උෂ්ණත් පිටත උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට මේ තාරකාව රතු පාටින් බැබලෙන්න ගන්නවා. රතු පාටින් කියන්නේ රතු පාට හුරු පාටකින් බැබලෙන්න ගන්නවා. මෙන්න මේ අවස්ථාවට තාරකාවක් පත් වුනහම කියනවා රතු යෝධ අවස්ථාවට පත් වුණා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා රෙඩ් ජයන්ට් ස්ටේට් කියලා. එතනම ඔගලන් සමහරට මේ වගේ මේ තාරකාවක් දැකලත් ඇති යහසේ කියන්නේ ඔරායන් වල තියෙනවා බිටල්ජස් තාරකාව. එතනම මේ බිටල්ජස් තාරකාව රෙඩ් ජයන්ට් එකකට එක උදාහරණයක්. මේ සූර්යයා මේ වගේ එක අවස්ථාවකට එනවා. එතෙන්දි පෘථිවිය ගැන කතා කරොත් එහෙම මේ සූර්යයා රෙඩ් ජයන්ට් ස්ටේට් එකට ආවට පස්සේ පෘථිවියේ තියෙන ඕබිට් එක ළඟටම සූර්යයා විශාල වෙනවා. දැන් එතකොට මම හිතන්නේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් වෙයි මේ වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ කියලා. මොකද දැන් සෑහන ඒ තියෙන උෂ්ණත්වයේ හින්දා පෘථිවියට මේ එයාගේ පරිසරයකට සුසු තත්ත්වයක් නෙමෙයි ඇති වෙන්නේ.
කියන්නේ වායුගෝලයේ තනිකරම වාෂ්පලා යන්න පුළුවන් එහෙම.
වාෂ්පලා යන්න පුළුවන්. ඒ වගේම මුහුදු සම්පූර්ණයෙන්ම වාෂ්පලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. දැන් ඔතෙන්දී අත්‍තරම මේ විද්‍යාඥයන්ගේ පොඩි පොඩි මතයනුත් තියෙනවා. ඒ කියන්නේ රෙඩ් ජයන්ට් එකට ආවට පස්සේ අර තියෙන ක්‍රියා කරන කියන්නේ විශාල ශක්තිය හින්දා සැලකිය යුතු ප්‍රමාණයෙන් ඒ තාරකාවෙන් කියන්නේ මාස් ඒ කියන්නේ ස්කන්ධය පිටතට වීදලා යන්න පුළුවන්. එතකොට මේ රෙඩ් ජයන්ට් එකේ ස්කන්ධය අඩු වෙනවා. මේ ස්කන්ධය අඩු වෙන හින්දා මේගොල්ලන් කියනවා පෘථිවියේ තියෙන ඕබිට් එකේ අරය තා ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලා. එතකොට එහෙම වුණාම පෘථිවියට යම්කිසි ආකාරයෙන් බේරලා ඉන්න පුළුවන් ඕබිට් එකකට එන්න පුළුවන් කියලා කියනවා. නමුත් එහෙම ආවත් අර පෘථිවියේ ජීවීන්ට සුදුසු පරිසරයක් නම් ඇති වෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් තමයි තියෙනවනේ ඒකට කියන්නේ ටයිඩල් ෆෝසස්. ඒ කියන්නේ උදම් බලපෑම් තියෙනවානේ. මේ උදම් බලපෑම් තවත් වැඩි වෙනවා මේ සූර්යා රෙඩ් ජයන්ට් අවස්ථාවට ආවට පස්සේ. දැන් එහෙම වුණාම වෙන්නේ මේ ටයිඩල් ෆෝස් එක හින්දා පෘථිවිය සූර්යා ඇද ගන්න බලනවා. එහෙම වුණාම කෙලින්ම මේ පෘථිවිය අර රෙඩ් ජයන්ට් එක ඇතුළට යනවා. එහෙම වුණාම සම්පූර්ණයෙන් පෘථිවිය විනාශලා යනවා. දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මොන වගේ තත්ත්වයක් ඇතිවිද කියන එක. නමුත් මේ රෙඩ් ජයන්ට් අවස්ථාවට ආවට පස්සේ පෘථිවියට මේ ජීවීන් ඉන්න පුළුවන් තත්ත්වයක් නැති වෙන්නේ නැහැ.
පෘථිවිය විතරක් නෙමෙයි ඇත්තටම රෙඩ් ජයන්ට් අවස්ථාවට ආයන් පස්සේ අපි කියනවා ඉනර් ප්ලැනට්ස් කියන්නේ බුධ සිකුරු වගේ ඔක්කොම ඉනර් ප්ලැනට්ස් මේ රෙඩ් ජයන්ට් ගිලීනේ එහෙමද?
ඔව් ඇත්තටම ඒ කියන්නේ දැන් මර්කියුරි ඒ කියන්නේ බුධ ග්‍රහය සහ සිකුරු ග්‍රහය සම්පූර්ණ විනාශය යනවා. මොකද ඒ තියෙන කක්ෂයන් වලටත් වඩා ලොකු විශාල ප්‍රදේශයක අපේ සූර්යයා විශාල වෙන්න ගන්නවා. මේ හේතුවින්ද තමයි මේ ඒ දේ වෙන්නේ.
ඔව් ඒ අපි කතා කරේ සූර්යයා විසින් පෘථිවිය ගිලගෙන එහෙම පෘථිවි විනාශ වෙනවයි කියලා තියෙන මතය ගැන අනුරාධ මොනවාද තව තියෙන මත? මොනවාද තව මේ පෘථිවිය විනාශ වෙන්න පුළුවන් ඒ ආකාර මොනවද තියෙනවා?
හසිර දැන් මීට අමතරව තව මත කීපයක් තියෙනවා. එකක් තමයි පෘථිවිය සහ අඟහරු එකට ගැටිලා යම් කිසි විනාශයක් වෙන්න පුළුවන් කියන එක. දැන් මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තරම් පරීක්ෂණයක ප්‍රතිඵලයක්. මේ විද්‍යාඥයෝගයක් එකතු වෙලා කරපු පරීක්ෂණයකින් ඒගොල්ලෝ හොයාගත්තු දෙයක්. අපි දන්නවා හැසිත අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන විශාල ග්‍රහලෝක තියෙනවා. බ්‍රහස්පති, සෙනසුරු වගේ ලොකු අපි ඒවට කියනවා මේ ගෑස් ජයන්ට්ස් කියලා. දැන් මේ වගේ ග්‍රහලෝක වගේ නෙමෙයි අපේ පෘථුවිය සහ අඟහරු, සිකුරු, බුධ වගේ පුංචි ග්‍රහලෝකවල ඒවා සූර්යයා වටා ගමන් කරන කක්ෂය ගැන කතා කරොත් එහෙනම් මේවා තරම් අපි කියන මේ ස්ටේබල් නැහැ. කියන්නේ මේවා නිතරම එහෙට මෙහෙට වෙනස් වෙනවා. දැන් අපි පෘථිවිය ඇතුළේ හිටියට අපි දන්නේ නැහැ ඒක වෙනස් වෙනවා කියලා. ඉතාමත්ම සුළු වශයෙන් මේවා එහෙට මෙහෙට වෙනස් වෙනවා. හදිස්සි අපි හිතමු මේක මෙහෙම වෙනස් වෙන්න ඇත්තටම හේතුව වෙන්නේ ඒ ග්‍රහලෝක දැන් අපේ පෘථිවිය සූර්යවටේ කක්ෂයේ යන අතරේ වෙනත් ග්‍රහලෝකවල ආකර්ෂණයට පත් වෙනවා. ඒ කියන්නේ අපි පෘථිවි යනකොට සමහරවිට බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණයට සුළු වශයෙන් හෝ අදාළ වෙනවා. යම් කිසි විදිහකින් මේ තියෙන බැලන්ස් එක නැති වුණොත් එහෙම මේ කාරණිකන් අර වාහනයක රෝදයක් ගැලවිලා විසිකල යනවා වගේ ග්‍රහලෝක ගැලවිලා අයින් වෙලා යන්න පුළුවන්. මෙහෙම වුණොත් එහෙම ග්‍රහලෝක එකිනෙකට හැප්පෙන්න එක්කෝ ග්‍රහලෝක දෙයක් එකට හැප්පෙන්න එහෙමත් නැත්නම් ග්‍රහලෝක ගැලවිලා ගිහිල්ලා සූර්යයා එක්ක හැප්පෙන්න ඉඩකඩ තියෙනවා.
ඔව් අනුරාධ ඔයා කිව්වා මේක පරීක්ෂණයකින් හොයාගත්ත ප්‍රතිඵලයක් කියලා. මොකක්ද ඒ පරීක්ෂණය?
මේ පරීක්ෂණය ඇත්තරම කළා තියෙන්නේ මේ ප්‍රංශයේ මේ ළඟදී තමයි ඇත්තරම රිසල්ට්ස් ආවේ. මේ ගිය අප්‍රේල් මාස වගේ තමයි මේ ඒගොල්ලෝ පබ්ලිෂ් කරේ ඒගොල්ලන්ගේ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට්ස් ටික. පරීක්ෂණයේදී ඒගොල්ලෝ කළේ ඒගොල්ලෝ මේ කම්පියුටර් එකක් ඇතුලේ සුපර් කම්පියුටර් එකක් ඇතුලේ වර්චුවල් සෝලර් සිස්ටම් එකක් හැදුවා. ඊට පස්සේ මේ සෝලර් සිස්ටම් එකේ ඒගොල්ලෝ හදපු එකේ ග්‍රහලෝක එක එක අතර ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනස් කරලා බැලුවා. දැන් මේ සිමියුලේෂන් එක ඒගොල්ලෝ 2000 වතාවක් රන් කළා තමයි මේ කියන නිගමනයට ආවේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හොයාගත්ත දේ තමයි එක එක ග්‍රහලෝක මේ විදිහට අපි කියන D orbit වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කක්ෂයෙන් ගැලවිලා යන්න පුළුවන් ඉඩ ගණනය කරා. මේ අනුව දැන් ඒගොල්ලෝ කියනවා බුධ වගේ, ඒ කියන්නේ සූර්යට ඉතාමත්ම ළඟින් තියෙන සහ පුංචි ග්‍රහලෝකයක් බුධ වගේ ග්‍රහලෝකයක් D orbit වෙන 125 විතර මේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්තටම ලොකු ප්‍රමාණයක්. මොකද මේ පෘථිවිය ගත්තත් ඒක උනත් D orbit වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තව මේ වගේ මේ අපි ලින්ක් එක ඕනනම් දාමු. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට අපි අහන අයට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන් තව වැඩිදුර විස්තර. මේගොල්ලෝ රන් කරපු සිමියුලේෂන් එකේ තවත් අවස්ථාවක වලදී තව දෙයක් වෙච්ච දෙයක් තමයි මේ ඔක්කොම ටෙරෙස්ට්‍රියල් ප්ලැනට්ස් ටික ඔක්කොම එකපාර ඩියෝබිට් වුණා. එහෙම දෙයක් වෙලා තියෙනවා. සහ තව වෙලාවකදී වෙලා තියෙනවා මේ පෘථුවිය සහ අඟහරු ගොඩාක් ලඟ වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ ගණනය කරලා තිනවා කිලෝමීටර් 700 ගාන වගේ ලඟ වෙලා තියෙනවා කියලා. දැන් මෙහෙමුණත් හසිත තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි දන්නවා මේ හඳයි පෘථුවියයි ගොඩක් එක පැත්තට එක ළඟට මේ ආවහම අපි කියනවා මේ වඩදිය බාදිය තියෙනවනේ, ගොඩක් උදම් තත්ත්වයක් තියෙනවනේ, මුහුදු මට්ටම වෙනස් වෙලා එහෙම දේවල් වෙනවනේ. දැන් ඒගොල්ලෝ කරපු ගණනය කිරීමකදී මම කියවා පෘථුවියයි අඟහරුවේ කිලෝමීටර් 700 ගානක් ළඟට ආවා කියලා. දැන් මේ වගේ අවස්ථාවකදී ඉතින් පෘථුවියේ මුහුදු මට්ටම වෙනස් වෙලා ලොකු විනාශයක් වෙන්න පුළුවන්.
කියන්නේ පෘථුවියේ ජීවීන්ට බලපෑමක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ එක.
ඔව් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියනවා දැන් 700 ගානක් නම් ලඟ උනේ ওই ගාන කිලෝමීටර් 100කින් වෙනස් වුණත් වැඩි වුණත් අනිවාර්යෙන් හැප්පෙනවා කියලා.
ওই මත දෙක තමයි ඇත්තට මේ දවස්වල ගොඩක් අය පිළිගන්නේ හදි මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඊට අමතරව ඉතින් අර අපි මුලින් කිව්වා වගේ ගොඩක් විවිධාකාරයේ මත තියෙනවා. අර ගොඩක්ම කට්ටිය ගොඩක් අය දන්න එක තමයි කොමර්ස් වල කතාව. අපි මං හිතන්නේ කලින් පොඩ්කාස්ට් එකකුත් එක්ගෙන කරලා තියෙනවා. කොමර්ස් ගැන කතා කරද්දී ඇත්තම ගොඩක් ෆිල්ම්ස් උත් ඒවට හදලා තියෙනවා. මෙහෙම දැන් ඇත්තම මේ ගොඩක් මිනිස්සු කියලා තියෙනවා. දැන් ඇත්තම මේ කවද්ද හරියටම මේක වෙන්නේ, කවද්ද දැන් අපි දැන් කතා කරමු මොකක් හෝ මතයකින් කවද්ද ලෝක විනාශය වෙන්නේ කියලා සමහරක් අනුමාන කරලා තියෙනවා. ගොඩක් අය කියනවා 2012 මෙහෙම ලෝක විනාශය සිද්ධ වෙනවා කියලා. මේ ඇත්තම අන්වද මේ ෆිල්ම් එකකුත් මම දැක්ක ගහන්න යනවා මේ 2012 සම්බන්ධ කරලා. 2012 අපි සරලව පොඩ්ඩක් දල වශයෙන් කිව්වොත් මොකද්ද, ඇයි මේ 2012 මොකද්ද මේ විශේෂයක් විදිහට මේ කට්ටිය අරන් තියෙන්නේ කියලා.
මෙම හැස දැන් පුරා විද්‍යාඥය වගේක් මේ අපි දන්නවා මායා ශිෂ්ටාචාරය තියෙනවා මේ මෙක්සිකෝ වල. මේකොළු මේ මායා ශිෂ්ටාචාරයේ තියෙන මේ පරණ දේවල් හොයාගෙන යනකොට ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා කැලෙන්ඩරයක්. මේක ඒගොල්ලෝ කියනවා මේ මෙසෝ ඇමරිකන් ලෝන් කවුන්ට් කැලෙන්ඩර් කියලා. මේ කැලෙන්ඩර් එකේ තියෙන විදිහට ඒක නිකන් අර අපි කියන ටයිම් එක ඒගොල්ලෝ බෙදලා තියෙනවා. එක එක කාල පරාසයන් විදිහට බෙදලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට දැන් මේ දැන් තියෙන කාල පරාසය ඉවර වෙන්නේ 2012 දිලු. ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඒගොල්ලන්ගේ කැලෙන්ඩර් එක 2012 න් ඉවර වෙනවා. ඒක ඉතින් හරි ප්‍රශ්නයක්. ගොඩාක් අය කියන්නේ 2012 න් පස්සේ මේක මේ ඒගොල්ලෝ මේ වෝනින් එකක් අපිට දෙන්නේ 2012 දී ලෝකේ අවසාන වෙනවා කියලා. හරියටම දිනේ වැටලා තියෙන්නේ ඕන්න ඉතින් දැන් අපේ කට්ටිය ඉන්නවනේ 2012 දෙසැම්බර් 21 හෝ 23 කියලා තමයි මේ වැටිලා තියෙන්නේ. ඉතින් ජීවත් වෙලා හිටියොත් බලමු.
ඔව් ඇත්තටම මටත් හිතෙන්නේ ඒක නම් බොහොම අර ගණනය කිරීම ප්‍රශ්නයක් තමයි එතන ඇත්තේ. කොහොමුණත් ඉතින් අපිට කියන්න බෑ මොන කොහොම සිද්ධ වෙයිද කියලා.
අපේ කට්ටියට දැන් බලන්න පුළුවන් ෆිල්ම් එක එන්න තියෙනවා 2009 නොවැම්බර් 13 කියලා තමයි ඒගොල්ලෝ කියලා දෙන්නේ. ෆිල්ම් එක බැලුවොත් තව ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ.
ඔව් ෆිල්ම්ස් හදන කට්ටිය නම් ගොඩක්ම අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු මාතෘකා ගැන වැඩිය කට්ටිය උනන්දුවක් දක්වලා තියෙන පාටක් නැහැ. ගොඩක්ම ෆිල්ම්ස් ඇවිල්ලා තින්නේ මෙච්චර තාක්කල් මේ කොමර්ස් කඩන් වැටිලා එහෙම මොනවා හරි එහෙම හැපිලා පෘථිවියට මොනාත් එහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා. ඇත්තම සූර්යා පෘථිවිය ගිල ගන්නවා කියලා එහෙම කතාවක් පදනම් කරගෙන මොකක්වත් ෆිල්ම් එකක් ආවේ නැහැ නේද මදුෂ?
එහෙම දෙයක් නම් මට මතක යන්නේ නැහැ. හැබැයි එක ෆිල්ම් එකක් මට මතකයි ටිකක් අවුරුදු කීපයකට කලින් ඇවිල්ලා තිබ්බා, සන්ෂයින් කියලා. ඒකෙදි වෙන්නේ මේ සූර්යා මිය යන්න හදනවා, විද්‍යාඥයෝ පිරිසක් එක ස්පේස් ෂිප් එකක නැගලිවෙලා යම් කිසි ආකාරයකින් මේ සූර්යා නැවත පණගැන් වන්න උත්සාහ කරනා වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකේදී කතා වෙන්නේ.
ඒ කියන්නේ අර රෙඩ් ජයන්ට් ස්ටේට් එකට යන්න නොදී අපි සාමාන්‍ය දිනම පෘථිවිය කියන්නේ සූර්යා තියාගන්නවා ඒ වගේ. එහෙමද?
ඔව්. තියාගන්න උත්සාහ කරන දෙයක් තමයි මේ කතාවේ කියවෙන්නේ. අතන මම නම් හිතන්නේ ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙයි කියලා මන්ට එච්චර විශ්වාසයක් නැහැ. ෆිල්ම් එකේදී කතා වෙනනම් ඒ වගේ දෙයක්.
හොඳයි. අද අපි කතා කරේ කොහොමද පෘථිවිය විනාශ වෙන්නේ කියන කාරණේ ගැන. අපි මත කිහිපයක් ගැන අද කතා කරා. පිහිටනවා ඔයාලට අලුතෙන් මොන හරි එකකින් ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා කියලා. අපි ලබන සතියේත් එහෙනම් හොඳ ඇස්ට්‍රොනොමි ටොපික් එකක් ගැන කතා කරන්න ස්කයර්කේ පොඩ්කාස්ට් එකෙන් සම්බන්ධ වෙනවා.